ගරු චමින්ද වීරක්කොඩි මන්ත්‍රීතුමා ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, අද හැමදෙනාම බොහොම අභිමානයෙන් කතා කරන IMF පහසුකම ලැබීම පිළිබඳව, ඒ වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. මොකද එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දිගින් දිගටම පාර්ලිමේන්තුව ඇතුළතදී පිටතදී අපි බල කරලා කිව්වා IMF පහසුකම ලබා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. නමුත් තුට්ටු දෙකකට හඬ ගණන් ගත්තේ නැහැ. එදා ඒ කියපු වෙලාවේ IMF සහනය ලබා ගැනීමට කටයුතු කරා නම් අද මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. අපේ රටේ ජනතාව මේ දුක් පීඩාවට පත් වෙන්නේ නැහැ. අද IMF පහසුකම ලැබුණා කියලා රතිඤ්ඤ පත්තු කරලා ඒ දණ්ඩෙන් ගොඩ වුණා කියලා සියල්ල සූදා සියල්ල ජයග්‍රහණය කරා කියලා අප්පුඩි ගහලා සතුටු වෙන්න වාතාවරණයක් මතුවෙලා නැහැ. මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අමාරු කාල පරිච්ඡේදය ආරම්භ කරන්නේ අද ඉඳලා. අපි රට දියුණු කරන්න රට ඉදිරියට යනවට ඉතාම කැමති විපක්ෂය මනියෝජනය කරන මන්ත්‍රී වුණාට අපේ සහයෝගය ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව ලබා දෙන්න සූදානම්. හැබැයි රටට රජයට වගකීමක් තියෙනවා. අන්තර්ජාතික සහයෝගය ලබාගෙන ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගෙන මේ රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන ඒ එකඟ වෙච්ච අමාරු කොන්දේසි ඒ ටාගට්ස් වලට යන්න රජය ජනාධිපතිවරයා ඉතාම පහසු දෙයක් විදිහට මේ වෙනස්කම් පිළිබඳව හිතුවට මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ අපේ ගම්වල ඉන්න දුප්පත් මිනිස්සු, අපේ ගම්වල ඉන්න අහිංසක මිනිස්සු, අපේ ගම්වල ඉන්න පඩි නොලබන ඉන්ෆෝමල් සෙක්ටර් එක නියෝජනය කරන මිනිස්සු, රජයේ සේවකයෝ පීඩාවෙන් පීඩාවට පත් වෙලා තියෙනවා මේ ගෙනාපු විවිධ වෙනස්කම් නිසා. එයා ඒ වෙනස්කම් දරා ගන්න සූදානම් රට ඉස්සරහට යන බව පේනවා නම්, එදා වසර 30ක් මේ රටේ යුද්ධය තියෙනකොට ජනතාව දරාගෙන හිටියා විශ්වාසයක් තිබිච්ච හින්දා කවදා හෝ ත්‍රස්තවාදය අවසන් වෙයි කියලා. නමුත් අද වෙලා තියෙන්නේ ඒ ගමනට සූදානම්ද මේවා කියනකොට මේ විරුද්ධව කතා කරනවා නෙමෙයි. අද අපි රජයක් හැටියට පාර්ලිමේන්තුව තුළ අපේ අයිතීන් ආරක්ෂා වෙනවද? අද මූලාසනයට ඕන විදියට මේ රටේ අනවශ්‍ය දේවල් කරනවා. මේ රටේ පාර්ලිමේන්තුව හැටියට අපි තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන ඉදිරිපත් කරේ. අධිකරණයක් ව්‍යවස්ථාදායකයක් විධායකයක් වෙන් කළා සම්මත කරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වගන්තියේ දෙවනි කොටසේ සී වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා අධිකරණ විනිශ්චකාරවරයෙකුට බලපෑම් කිරීම කිසිදු ආකාරයෙන් කරන්න බෑ. ඒක වරදක්. ඒක ඒ වරදට දඬුවම අවුරුද්දක සිර දඬුවම සහ දඩයක් වගේම වසර 7කට සිවිල් අයිතිවාසිකම් නැතිවන තීරණයක්. ඉතින් මේක දැන දැන කථානායකවරයාට කවුරු හරි නැගිට්ටම අපි මේකේ දැක්කා. එදා මන්ත්‍රීවරයෙක් නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නය නොමු කරනකොට පළවෙනි අවස්ථාවේ කථානායකවරයා කියනවා ක්‍රමයක් තියෙනවා නැගිටින්න බෑ වාඩි වෙන්න කියලා. නමුත් පැය භාගයකට පස්සේ නැවත ඒ මන්ත්‍රීවරයාම නැගිටලා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරනකොට පූෂෙක් වගේ අහන් ඉන්නවා වරප්‍රසාද ප්‍රශ්නය කියවන්න. අහන් ඉන්නවා විතරක් නෙමෙයි, නියෝග කරනවා වරප්‍රසාද කමිටුවට යොමු කරලා අධිකරණයට අධිකරණ විනිසුරුවන් ටෛරහිව වරප්‍රසාද කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි මුලාසරවට මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ හමු වෙන්නේ නැතුව නිලධාරියෙක් ලිපියක් කියවනවා අධිකරණයට, අධිකරණයට, සුප්‍රීම අධිකරණයට මේ රටේ අධිකරණය විසින් ලබා දීපු තීන්දුව වහාම පාර්ලිමේන්තුවට එවන්න විනිශ්චයකරුවන් සම්බන්ධව තීරණය ගැනීම සඳහා වරප්‍රසාද කඩවීම පිළිබඳව. මේ ආකාරයට මේ රටේ පාර්ලිමේන්තුව හැසිරෙනකොට අපි බලාපොරොත්තු වෙන අන්තර්ජාතික සහයෝගය ලබා ගන්නේ කොහොමද? ඔබ දකින්න ඔබතුමියගේ අවධානයට මම යොමු කරනවා බා කවුන්සිල් එක මේ නිවේදනයක් නිකුත් කරමින් මේ තත්ත්වය හෙලා දකිනවා. ලෝකේ අන්තර්ජාතිකව අපේ රට බොහොම සමච්චලයට අවතක්සේරුවට ලක්වමින් මම මේ බා කවුන්සිල් එක නිකුත් කරපු නිවේදනය මේ කියවන්න මේ වෙලාව නැති හින්දා කියවන්නේ නැහැ. මේක ඉතාම පැහැදිලිව අවසානයේ කියනවා ඉන්ටර්නැෂනල් කමිෂන් ඔෆ් ජුරිස් ස්ටේට්මන්ට් ශ්‍රී ලංකා පාර්ලිමෙන්ටරි ඇක්ෂන් අන්ඩර්මයින්ස් ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ජුඩිෂරි. මේක නිකුත් කරලා තියෙන්නේ බා කවුන්සිල් ඔෆ් ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් ආයතනය. ඒ විතරක් නෙමෙයි ඊට එහාට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් ජජස් ඉන්ටර්නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් ජජස් ඉතාම පැහැදිලිව නිවේදනයක් නිකුත් කළා මේ රටේ පාර්ලිමේන්තුව විසින් අධිකරණයට සිදු කරන්න හදන ඇඟිලි ගැසීම් පිළිබඳව හෙලා දකිනවා. අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නකොට හැමදාම කතා කරේ ලැටිම හවුස් ප්‍රින්සිපල් සම්බන්ධව. ඒ අය පැහැදිලි රෙෆරන්ස් එකක් කරනවා ලැටිම හවුස් ප්‍රින්සිපල් සම්බන්ධව මේ වාර්තාවේ. මම ඒ වාර්තාවත් මේ වාර්තා දෙකම සභාගත කරනවා. ඒ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් කමිෂන් ඔෆ් ජුරිස් ඉන්ටර්නැෂනල් කමිෂන් ඔෆ් ජුරිස් හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරනවා පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය අධිකරණයට ඇගිලි ගැසීම සඳහා උත්සාහ ගන්න. ඉතින් මේ අන්තර්ජාතික ආයතන තුනක් මට විනාඩි 10ක් තියෙන හින්දා මේවා තියෙන දේවල් කියන්න අවස්ථාව නැති හින්දා මම සභාගත කරනවා මේ තත්ත්වය. ඉතින් මේ වගේ දේවල් වෙන්න අරින් දෙපා අපි මේ කියන්නේ කාගවත් වරදකට නෙමෙයි. අධිකරණයට ඇඟිලි ගහන රජයක් මේ රටේ තියෙනවා නම් ඒ රට
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
ඒ රටට සහයෝගය ලබා දෙන්න එකඟ වෙයිද? ඒ වගේම තමයි මුදල් මහ බැංකුව අද ඔබ දන්නවා FNG ඩිපොසිටර්ස්ලා 3700ක් මහමගේ යාගේ මුදල් ඉල්ලලා කෑ ගහනවා, මුදල් ඉල්ලලා නඩු දානවා. අද මේ වන විට ඒ මුදල් පාලනය කිරීම සඳහා ටෙන්ඩර් ක්‍රමයකට තෝරගත් ආයතනයක් තේරෙනවා. තේරුණාට පස්සේ ඒ ආයතනය හදිසියෙම ඒ ආයතනයේ මුදල් දෙන සහයෝගකාරයා පැත්තකට වෙලත් මහ බැංකුව මේ ගැන හොයන්නේ නැතුව ඒ ආයතනයටම දෙන්න කියනවා. ඒ ආයතනයටම දෙන්න කියලා නියෝග කරද්දී කරන්න දෙයක් නැති හින්දා ඒකට අවස්ථාව දෙනකොට NDP බැංකුවේ වැරදි සහගත ලෙස ව්‍යාජ ලෙස ගිණුමක් විවෘත කළා. ඒ කණ්ඩායම මුදල් ටික යටිමඩි ගහන්න උත්සාහ ගන්නවා. මේකට විරුද්ධ වෙලා ඒ 3700ක් දෙන ඩිපොසිටර්ස්ලා හඬක් නගනකොට අදටත් අපේ මහ බැංකුව මැදිහත් වෙලා නැහැ මේ තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කරන්න. මහ බැංකුව ස්වාධීන කරන්න කියලා අපි කියනවා. මහ බැංකුව ස්වාධීන විය යුතුයි කියනවා. මහ බැංකුව අපිට බණ කියනවා. හැබැයි මේ පිළිබඳව අපි මම ඉල්ලා හිටිනවා මහ බැංකුවෙන් මේ සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන නීතියානුකූලව කටයුතු කරන්නට මැදිහත් වෙලා මේ 3700ක් වෙච්ච තැන්පත්කරුවන්ගේ ප්‍රශ්නය විසඳන්නට මැදිහත් වෙන්න කියලා. අද අපි ඉල්ලා හිටින්නේ මේ තියෙන අභියෝගත් එක්ක සුරංගනා කතා විතරක් කියන්න එපා. කතා කියලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් අපි ප්‍රායෝගිකව ඉදිරියට යන්න ඕන. අපේ පැතිවල තියෙන
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
මට විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. විනාඩි දෙකක් දෙන්න. මේ අපේ ගම්වලට ගියාම අද සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන පුද්ගලයන්ගේ ආදායම වැටිලා හැබැයි එළියට ආවම මාධ්‍යයට ආවම අපිට අහන්න ලැබෙන්නේ සංචාරකයෝ මෙච්චර ඇවිල්ලා එච්චර ඇවිල්ලා කියලා. නමුත් ඒ එන සංචාරකයන්ගෙන් අපේ සංචාරක කර්මාන්තයට ආදායම ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් නැහැ. ඒ අය ආද කරන්නේ මොකක්ද? ඒ අයම ඇවිල්ලා ඒ අයම මුදල් උපයලා අපේ නුත් සල්ලි අරගෙන අපේ සල්ලි ටික ගෙනියනව ඇරෙන්න අපිට වැඩපිළිවෙලක් නැහැ. අද අපේ තේ නිෂ්පාදනයේ 142කින් අඩු වෙලා ඉරානය වගේ අපිට තිබිච්ච වෙළඳපොළ අද වෙන රටවල් වලින් අත්පත් කරගෙන අපේ වෙළඳපොළ හොයාගන්න අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද මේ මොහොතේ? අද තේ රබර් වල මිල 350යි. අද විකුණ ගන්න බෑ. කුරුඳු ගන්නෙ නෑ අපේ ගම්වල මිනිසුන්ගේ කුරුඳු ටික කපලා වැඩක් නැති මත්තමටපත් වෙලා තියෙනවා.
ගරුබන්ජිතුමා අවසන් කරනවා.
මට වින තප්පර පහෙන් අවසන් කරනවා. මේ වගේ තත්ත්වයක් අපේ රටේ ඇති වෙනකොට අපි මේ බලාපොරොත්තු වෙන IMF සහනයත් එක්ක බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනයට යන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා මුල් අසුරාලට මන්ත්‍රීතුමේනි, අපි මේවා කියන්නේ කුහක කමකට නෙමෙයි, අපි මේවා කියන්නේ රට වැටෙන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, අපි මේවා කියන්නේ මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරලා අපේ රට ඉස්සරහට ගෙන යන්න වගකීමකින් දූෂණයෙන් තොරව කටයුතු කරන්න. ලාභ ලබන ගිය මේ අවුරුද්දේ රුපියල් බිලියන 9ක් ලාභ ලැබපු ටෙලිකොම් ආයතනය යටිබඩි ගහලා තමන්ගේ සාක්කු පුරව ගන්න විකුණන්න කටයුතු කරන්න එපා. මේ රටේ මොඩල් එකක් හැටියට අපිට ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් හැටියට පෙන්වන්න තියෙන ආයතනේ බේර ගන්න. අනෙකුත් ආයතන ප්‍රයිවටයිස් කරනවට අපි විරුද්ධ නැහැ. මේ රටට බරක් වෙන ආයතන පුද්ගලීකරණය කරනවට විරුද්ධ නැහැ. හැබැයි රටට බරක් නොවන ආයතන ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල ගෙනියන්න කියන එක අපි ඔබට කියනවා.
බොහොම ස්තුතියි ගරු සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, 20-22 වර්ෂය කියන්නේ ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයක්, සමාජ හා දේශපාලන අර්බුදයක් ඇති වුණු වර්ෂයක්. ඒ අවස්ථාවේ අපේ රටේ ජනතාව කවදාකවත් අත්විඳින්න නොවුණු විශාල අර්බුදයක මුහුණ දෙන්න සිද්ධ වුණා. අද මේ විපක්ෂයේ කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. ඒ අයට අමතක වෙලා මැයි 9 වෙනිදා වෙද්දි මේ රට තිබුණු තත්ත්වය ජනාධිපති ලේකම් කාර්යාලය වටලගෙන මාස ගණනක්, ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාල වටලලා, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 75 දෙනෙක්ගේ ගෙවල් ගිනිබත් කරලා, ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ හිටපු බොහොම නිහතමානී අහිංසක මන්ත්‍රීවරෙක් මහා පාරේ තිරසං විදියට මරලා, ඒ වගේම ප්‍රාදේශීය දේශපාලන නියෝජිත ගණ්ණාවගේ ගෙවල් ගිනි තියලා, අතපය කඩලා, ඔලු පළලා, ඒ වගේම පාර්ලිමේන්තුව වටලන්න ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන් නැතිලා ලාල් කාන්තලා ඉන්න පාර්ලිමේන්තුව ගිනි තියන්න හදද්දි මා ව්‍යසනයක් ලක් කරලා තියද්දි තමයි අපිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහාය ගන්න අවශ්‍ය වුණේ. එදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අද මහ ලොකුවට කයිවාරු ගහන විපක්ෂයේ ඉන්න නායකයෝ හැමෝටම ආරාධනා කරා අගමැතිකම බාර අරගෙන තමන්ගේ වගකීම යුතුකම රට වෙනුවෙන් ඉටු කරන්න එකතු වෙන්න කියලා. හැබැයි මේ කයිය ගහන අය ඒ ඉල්ලීමෙන් පැනලා ගියා. ඒ වගකීම බාර ගන්න ලෑස්ති වුණේ නැහැ. අද මහ ලොකුවට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කයිවාරු ගැහුවත් එතුමාලට වැඩපිළිවෙලක් තිබෙනා රට වැටුණු තනින් ඉදිරියට අරන් යන්නේ කොහොමද කියලා කිසිම සලස්මක් තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගකීම ගන්න ඉදිරිපත් වුනේ නැත්තේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න බුද්ධිමත් ජ්‍යෙෂ්ඨතම පරණත නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා වගේ තමන් ඉපදුණු, තමන් ඉගෙන ගත්ත, තමන් හැදුණු වැඩුණු ඒ මව්බිමට තියෙන ආදරේ හින්දා එතුමා, මේ රටේ ජනතාවට තියෙන ආදරේ හින්දා එතුමා අගමැතිකම බාර අරගෙන තමන්ගේ පළපුරුද්ද කළපුරුද්ද පාවිච්චි කරමින් රට ඉදිරියට අරගෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වගකීම වත්තා. ඒ වගකීම අරගෙන වැඩි කාලයක් යන්න හම්බුනේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටපු ඒ මන්දිරයට අරගලයට එකතුන මිලේච්ඡ ත්‍ස්තවාදී අලගල කරුවන් ගිහිල්ලා එතුමාව මරන්න හදද්දී එතුමත් ඉල්ලාස් වුණා. එතුමාට ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුවට හැකියාව තිබුණා ජනාධිපතිවරේ පත් කරගන්න. ඒ අවස්ථාවේ 69 ලක්ෂයේ ජනවරමට වග කියන යුතු පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතාම නිවැරදි තීන්දුවක් අපට ලබලා දුන්නා, නිවැරදි උපදෙසක් අපට ලබලා දුන්නා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයක දීලා එතුමාව ජනාධිපතිවරට පත් කරන්න කිරිවැල්ලා. එනිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීතුමන්ලා විපක්ෂත් මන්ත්‍රීවරු කීප දෙනෙක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද 134ක් ලබලා දීලා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා හැටියට එතුමාව ජයග්‍රහණය කරා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයාත් ඉදිරිපත් වුණේ නෑ. එතුමා බයේ පැත්තකට ගිහිල්ලා ඩලස් මහත්තයාව දැම්මා. අන්ද්‍ර කුමාර දිසානාගේ මැතිතුමාත් එකතු වුණා, ඉදිරිපත් වුණා මැතිවරණයට. අන්ද්‍ර කුමාරත් පරාදයි, ඩලස් මහත්තයාත් පරාදයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරාම කියනවා ජනමතයක් නැහැලු. මොකද්ද මේ විහිළු කතා? ඒ දෙන දිනුවනම් හරිද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කරලා මේ රට වැටුණු තැනින් ඉදිරියට යන්න අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කරා. එතුමා ජනාධිපති ධුරේ බාර අරගෙන මේ විපක්ෂ නායකතුමාට, ඒ වගේම මේ විපක්ෂ අනිත් නායකයන්ට ආරාධනා කරා වගකීම් බාරගන්න, රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න කියලා මේ ඉන්න ආචාර්යවරුන්ට පරිණත දේශපාලඥ ආරාධනා කරා. හැබැයි ඒ කිසි කෙනෙක් අවශ්‍ය සහයෝගය දෙන්නේ නැහැ. එදා තමන්ගේ දේශපාලනේ පැත්තකට තියලා තරුණ හරින් ෆ්‍රාන්ඩු මන්ත්‍රීතුමා, ඒ වගේම මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමාලා ඇවිල්ලා ජනාධිපතිතුමා වැඩපිළිවෙලට එකතු වෙලා සහයෝගය දීලා රට වැටුණු තැනින් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය සහයෝගය දුන්නා. ඒ වෙලාවේ අපේ කාංචන විජේසේකර තරුණ මන්ත්‍රීතුමාලා ඇමතිවරු හැටියට වගකීම් බාර අරගෙන විදුලි අර්බුදය විසඳන්න අවශ්‍ය නිවැරදි නායකත්වය විදුලි බල අමාත්‍යාංශයට ලබලා දුන්නා. පතාක යෝජනා විදුලි බල අමාත්‍යාංශය මේ රටේ මෙහෙයුවේ. හැබැයි ඒ අයට බැරි වුණා අමාත්‍යාංශය නිවැරදි මාවතට ගේන්න පුළුවන් අනපරත්තික සම්මත කරගන්න. ත්‍ස්තවාදී වෘත්තීය සමිතියට යටත් වෙලා බය වෙලා මුළු රටම අඳුරට දානවා කියද්දී ඒ වෘත්තීය සමිතියට යටත් වුණා. හැබැයි කාංචන විජේසේකර මැතිතුමාලා තරුණයෝ හැටියට රට වෙනුවෙන් අවශ්‍ය නිවැරදි නායකත්වය අරන් අද අමාත්‍යාංශය නිවැරදි මාවතට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මම කතාව මොකද බාධා කරන්නේ?
ඔබතුමා මේ කාටද කියන්නේ?
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙවෙයි ගරු. ගරු මන්ත්‍රීතුමා කතා කරා.
මූලාශ්‍රාණාවට මන්ත්‍රීතුමනි, ඒ වගේම තමයි ෂෙහාන් සේමසිංහ මැතිතුමා IMF යද්දී එතුමා කිව්වා, එතුමා IMF දූත පිරිසේ කණ්ඩායමේ නායක හැටියට යද්දී කිව්වා සමහර අය පරිණත නැහැ කිව්වා. හැබැයි IMF ණය සහනය ගන්න අවශ්‍ය නිවැරදි නායකත්වය දුන්න රටට ජනාධිපතිතුමා උපදෙස් එක්ක. ඒ නිසා මේ රට වැටුණු වෙලාවේ පක්ෂ ભેද අමතක කරලා එකතු වෙන්න ඕන මොහොතේ මේ විපක්ෂය එකතු වෙන්නේ නැහැ. කකුලෙන් ඇද්දා. අපි පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරු හැටියට ලැජ්ජ වෙනවා විපක්ෂය ගැන. මේකද මේ ජේෂ්ඨ විපක්ෂින නායක දෙන රටට ආදර්ශය? රට වැටුණාම ලෝකේ අනිත් රටවල් වල පක්ෂ ભેදකින් තොරව හැම කෙනෙක්ම එකතු වුණා. දේශපාලන කණ්ඩායම එකතු වෙලා රට ගොඩනගෙන වැඩපිළිවෙළට අත ගැහුවා. රටවල් ඉස්සරහට ආවා එහෙම. හැබැයි අපේ රටේ කුහක දේශපාලන ක්‍රියාත්මක කරන්න තමයි හැම වෙලෙම මේ විපක්ෂය උත්සාහ කරේ. ජනාධිපතිතුමා ජනාධිපතිවරට පත් වෙලා පෝලිං ටික අවසන් කෙරුවා. තෙල් පෝලිම අවසන් කෙරුවා. ගෑස් පෝලිම අවසන් කෙරුවා. විදුලිය කපීම නැවැත්තුවා. පැය 8ක් 10ක් 12ක් කපුව විදුලිය නැවැත්තුවා. රට අහපව් තිබුණු තැනට ගෙනල්ලා රටේ මිනිස්සුන්ට අවශ්‍ය එදිනදා ජීවත් වෙන්න පුළුවන් විදිහට රට නිර්මාණය කරන් ඉස්සරහට ආවා. ඒක කරේ ලේසි පාසි කාරුවන් නෙමෙයි. මේ විපක්ෂය හැමදාම මහා ජනතාව අවුස්සලා, රාජ්‍ය නිලධාරීන් අවුස්සලා වෘත්තීය සමිතිය එක්ක පාට බැස්සා, පෙළපාලි ගියා, ස්කෝල් ටික වැහුවා, දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරුවා. අමතක කරන්න එපා, සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමාට ගෝල්ෆ් එකෙන් ගහලා පැන්නුවා. එහෙම රටකට වැටලා තිබුණේ. hina වෙන්න එපා, මේක තමයි ඇත්ත தත්තේ. මේ අපි දෙකොල්ල ගහගෙන හරියන්නේ නැහැ, නිවැරදි දෙයට මූණ දෙන්න. එහෙම රටක් නීතිය වල් වැදුනා, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. එහෙම රටක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා, නීති ආරක්ෂා කරලා, රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරලා රට අද නිවැරදි මාවතට ගෙන යමින් තියෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට වෙනුවෙන් වැඩ කරද්දී කියලා රනිල් රාජපක්ෂලු. ඔව්, රනිල් රාජපක්ෂල මීට කලින් එකතු වෙන්න තිබුණේ. එහෙම නම් මීටත් වඩා මේ රට දියුණු වෙනවා. ඊය රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපති පාර්ලිමේන්තුවෙන් කිව්වා 2015 හොරුවල්ලන්න බාර දුන්නා කියලා. අන්ද්‍ර කුමාර දිසානායකගේ ළඟම හිතවතා ආනන්ද විජේපාල මහත්මයාට, එතුමායි ලේකම්ට, ගරු මූලාසුරාට මන්ත්‍රීතුමනි, අන්ද්‍ර කුමාර දිසානායක මහත්මයායි ලේකම්, ආනන්ද විජේපාල මහත්මයාට තමයි කිව්වා බාර දුන්නේ FCID එක, CID එක, හමුදාව, පොලිසිය, රාජ්‍ය බලය සියල්ලම දුන්නා හොරුවල්ලන්න. අන්ද්‍ර කුමාර දිසානායක මහත්මයාට කොමිටිය හිටියා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක්.
ඇල්ලුවද හොරු. දැන් මේ රටේ හැමතැනම ගිහිල්ලා කියනවා අයිංසක මිනිස්සුන්ව රවට්ටලා හොරුවල්ලන්න බලය දෙන්නලු. පළවෙනි රාජකාරිය හොරුවල්ලන එකදු. 2015 රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම තියෙන ආයතනයක් දීලා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණට. එක හොරෙක් ඇල්ලුවේ නැහැ. බොරුව සමාජගත කරුවා. මිනිස්සුන්ට මඩ ගැහුවා. දේශපාලන වෛරස් මතු කරුවා. දැන් අපි අහනවා රටේ මිනිස්සුත් අහයි, එහෙමනම් අනුර කුමාර දිසානායකත් අනුර කුමාර රාජපක්ෂද කියලා? අනුර කුමාර රාජපක්ෂද? ඒ හොරු ඇල්ලුවේ නැත්තේ? මිනිස්සුන්ව තවත් රවට්ටන්න එපා, මිනිස්සුන් අමාරු දාන්න එපා කියලා අපි ඉල්ලා හිටිනවා ජනතා විමුක්ති පෙරමුණෙන්. මේ රටේ ආර්ථික ඇති වෙච්ච ආර්ථික අර්බුදයට විශාලම බලපෑම උනේ ජනතා විමුක්ති පෙරමුණත් LTT සංවිධානයත් කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 1971 ඉඳන් මේ රටේ ආර්ථිකයට කරන්න පුළුවන් විශාලම හානිය කරපු පක්ෂය. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මව සිරිමා බණ්ඩාරනායක මැතිණිය රට හදන ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ලා ඉස්සරහට හදද්දි එදා 71 කරල්ල නිර්මාණය කරලා රට විනාශ කරා. 88-89 රට විනාශ කරා. කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ තමයි 20-22 ආයිත් ඒ තස්තවාදය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කරා අන්ද්‍ර කුමාර දිසානායකලා. ඒ වගේ තමයි මහා පෙරටුගාමින් කියාගෙන විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙලා අපේ තරුණ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් මේ කරන මහා විනාශය. මේකට ඉඩ දෙන්න හොඳ නැහැ අපි. මොකද්ද සටන් පාට පෙරටුගාමින්ගේ? කපා කපා කෑලි කපා, අපි වලකනු හිතනු එපා. මොකද්ද මේ කියන්නේ? කෑලි කපාගෙන හරි සටන් කරපියව් කියලා.
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
කෑලි කපාගෙන සටන් කරපියව් කියලා. සයනයිඩ් කරලා බෙල් එල්ලෙපු ප්‍රභාකරන් ගයි මේ පෙරටුගාමි නායකයෙක් අතර වෙනස මොකද්ද? මේකද දෙන නායකත්වය රටට? ඒ නිසා ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රටට IMF සහනය ලැබිලා තියෙනවා. අපි සතුටු වෙනවා. දැන් කියන සතුටු වෙන්න එපා විපක්ෂ අය. අපට නොලැබෙන්න තිබුණ දෙයක්
අවසන් කරලා
මූලාසන මන්ත්‍රීතුමනි විනාඩි දෙකක් දෙන්න. අපේ ආණ්ඩු පක්ෂයෙන් ඒ අවස්ථාව මට දෙනවා. දැන් සතුටු වෙන්න එපා අපිට. අපට නොලැබෙන්න තිබුණ දෙයක් ලැබුණාම අපි සතුටු වෙන්න ඕන. අපේ රටේ කොහොමද තිබුණ ඇත්තේ தත්ත්වය අපිට අමතක කරන්න බෑ. දැන් IMF සහනය ලැබිච්චාම, මේ සහතික ලැබිච්චාම මොනවද ඇතුළේ වාසි? උද්දාමනේ අඩු වෙනවා, බඩු මිල අඩු වෙනවා, ගෑස් ටිකේ මිල අඩු වෙනවා, විදුලි මිල අඩු වෙනවා, බැංකු පොලිය අඩු වෙයි, රටේ මිනිස්සුන්ට සුබදායි තත්ත්වයක් ඇති වෙනවා. බලන්න රනිල් වික්‍රමසිංහත්තුමාගේ විදේශ ප්‍රතිපත්තිය, ඒකෙදි ස්ථාවරත්වය. මේ IMF සහනය ගද්දි ඉන්දියාව තරහ කරගත්තේ නෑ, චීන තරහ කරගත්තේ නෑ, ඇමරිකාව තරහ කරගත්තේ නෑ.
වැඩිපුර කාර්යාලයන් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා අවසන් කරා.
මේක මිටට එකතු කරගෙන රනිල් වික්‍රමසිංහත්තුමා තමයි කාර්යභාරය හටියට ඉටු කරනවා. අපි මේ කයිය ගහන විපක්ෂයට කියනවා සහයෝගය දෙන්න නෙමෙයි, සහයෝගය දීලා පෙන්නන්න. රනිල් වික්‍රමසිංහත්තුමා හැමල වගකීම බාර ගන්න. අපි ඉල්ලා හිටියා සරපොන්ස් කැමැත්තුමාලුත් එකතු වෙන්න. රට වැටිලා තියෙන මේ මොහොතේ රට හුස්ම අරන් ඉස්සරහට යද්දී එකතු වෙන්න. ඒ වගේම මේ විවක් ශනිත් නායකයන්ට අපි ඉල්ලා හිටිනවා. අපි
ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
තුමා එක්ක වැඩ කළ අපිට පුරුද්ද තියෙනවා. ඒක හින්දා එතුමාගේ අඩුපාඩු දක්ෂකම් අපි දන්නවා ගරු මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ඔබතුමා එතුමාගේ දක්ෂතාවන් ටික හඳුනගෙන අවශ්‍ය දායකත්වයේ කළ හැකි දායකත්වයේ ලබලා දෙන්න කියලා ඔබතුමාට අපි ආරාධනා කරමින් අපි මේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවලට ඉල්ලා හිටිනවා මේ මොහොතේ
ගරු මන්ත්‍රීතුමා අවසන් කරා
මේ වැඩපිළිවෙල කඩාවැප කරන්නේ නැතුව අපි එක මීටර එකතු වෙලා මේ රටේ ආර්ථික ඉස්සරහට ගෙනිල්ලා මේ ප්‍රශ්න ටික විසඳගෙන අපේ මතු දරු පරම්පරාවට හොඳ සුරක්ෂිත රටක් බිහි කරන්න අවශ්‍ය දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලා සිටමින් මගේ වස්වාසම් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තුමා විනාඩි 13ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි. මේ වෙනකොට මේ රටේ තියෙන තත්ත්වය අපි සියලු දෙනා මේක විදියට දන්නවා. දරුවන්ට කන්න බොන නැති, ජනතාවට බෙහෙත් නැති, ජනතාවට ගෑස් ටිය ගන්න සල්ලි නැති, විදුලි බිල ගෙවා ගන්න බැරි, ජල බිල ගෙවා ගන්න බැරි රටක අපි ජීවත් වෙනවා. කනගාටුදායක තත්ත්වයක්. කවදාවත් මේ රට මෙහෙම තිබිලා නැහැ අතීතේ. ඒ වුණාට අපි දැක්කා කන්න බොන නැති වුණාට පෙරේදා රාත්‍රියේ සමහරු වහල්ලු වගේ ජීවත් වෙන ජනතාව කිරිබත් කනවා, රතිඤ්ඤා පත්තු කරනවා. මේ මිනිස්සුන්ට කවදාවත් කන්දරක් ණය වෙලා සොත්තන් ණයක් ලැබිච්ච වෙලාවට කිරිබත් කන මෝඩ මිනිස්සු ඉන්නවා නම් අපි ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලොන්ට මේ රට වෙනුවෙන් ඥානය පහළ වේවා කියලා. මේ වෙනකොට අපේ රට ලෝකෙට බිලියන ඩොලර් බිලියන 55ක් ණයයි, ඩොලර් කෝටි 5500ක් ණයයි. ජනාධිපතිතුමා කියනවා ඉදිරි අවුරුදු 4 තව ඩොලර් කෝටි 700ක් ගන්නවලු. එතකොට ඒ අවුරුදු 4 ඉවරනකොට ඩොලර් කෝටි 6200ක් අපි ලෝකෙට ණය වෙනවා. IMF එකෙන් ලැබෙන මුදලත් ඇතුළුවයි කියන්නේ. ඊළඟ ජනාධිපතිතුමා අපෙන් අහනවා මෙහෙම කරන්නේ නැතුව වෙන විකල්පය මොකද්ද කියලා. අපි මතක් කරන්න කැමති රට විනාශ කරව මිනිස්සුන්ට විකල්ප දෙන්න නෙමෙයි අපි පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉන්නේ. රට විනාශ කරව මිනිස්සුන්ට කරන්න තියෙන්නේ අපෙන් විකල්ප අහන්න නැතුව ඒගොල්ලෝ මේක අතහැරලා යන්න ඕනේ. එහෙම ගියාන් පස්සේ අපි විකල්ප අවශ්‍ය පියවර අරගෙන මේ රට හදන හැටි අපි දන්නවා. මේ රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලත් මේ රට ඒක පුද්ගල ආදායම් තුන්නේ ඩොලර් 3000යි ඒක පුද්ගල ආදායම. ඒ කියන්නේ එතකොටත් මේ රට ලෝකයේ තිබුණ කාලයක් ඉස්සේ පවත්වාගෙන ආපු නායකයෝගේ දුර්ලභකම් නිසා මේ රට ලෝකයේ තියෙන ඉතාම දුප්පත් අන්තාසන රටක් හැටියට තමයි එතකොටත් තිබුණේ. මේ වෙනකොට ලැබෙන ඩොලර් මිලියන 330ක්, ඒ කියන්නේ ඩොලර් කෝටි 33ක් දැන් හම්බෙලා තියෙනවා මේ වෙනකොට. ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිතුමා මිහිළු සපයනවා. ජනාධිපතිතුමා කියනවා දැන් ලංකාව බංකොලොත් නැහැලු, මේ වෙනකොට ලංකාව ශක්තිමත්ලු. මහ බැංකු අධිපතිතුමාට අපි ඉස්සර ගරු කරා. දැන් එතුමා දේශපාලනඥයව පස්සෙ යන්න පටන් අරන්. එතුමා කියනවා මේ ඩොලර් කෝටි 33 ලැබුණායින් පස්සේ දැන් අපට විදේශාන්තිත ගැටලුවක් නැහැලු. එතුමාට අමතක වෙලා 2019 වෙනකොට මේ රටේ ඩොලර් කෝටි 700ක් තිබුණා විදේශාන්තිත. ඒක නිකම්ම දිය වෙලා ගියා. දැන් 33ක් හම්බුණායින් පස්සේ එතුමා කියනවා විදේශාන්තිත ගැටලුවක් නැහැ කියලා. මේ ජනතාව රවට්ටන කටකතා මේවා නවත්තන්න කියලා අපි උතුමල්ලාගේ ඉල්ලා සිටිනවා. අපි දන්නවා මෙහෙම ශක්තිමත් නම් අපි අහනවා ජනාධිපතිතුමා ඇතුළේ නිලධාරීන්ගෙන් දැන් ඉදිරියට මේ රටේ ජනතාවට ගෙවල් නැති ජනතාවට ගෙවල් හම්බෙනවද? මගේ ආසනේ ඉන්නවා 65000ක් පැල්පත්වල ජීවත් වෙන කට්ටිය. ඉස්කෝල තියෙනවා පිටින් නැති 1000 ගානක්. වැසිකිළි නැති ඉස්කෝල තියෙනවා 5000කට අධික ප්‍රමාණයක්. ඊළඟට පාලම් බෝක්කු නැති පාරවල්, තාර දාගන්න බැරි පාරවල් මේ රට පුරාවටම තියෙනවා. වතුකම්කරුවන්ට ජීවත් වෙන ආදායම් මදි. රීවල් ත්‍රිවිල් වල, මෝටර් බයිසිකල් වල වැස්සේ තෙමි තෙමි අවුවේ වේලි වේලි යන ජනතාවට එනම් හොඳ කාලයක් එනවද? මේවා තේරුම් අරන් නැද්ද? බීවරයන්ට තෙල් ටික හම්බෙනවද? ගොවියට වී ටික විකුණා ගන්න පුළුවන් වෙන්න කෘෂිකර්ම ඇමතියට අවශ්‍ය මුදල් දෙනවද රජය? එතකොට මේවා කරන්නේ නැතුව ජනතාව රවට්ටන එක එක සුරංගනා කතා කියන්න එපා කියලා අපි එතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. එතකොට අපි දකින විදිහට ජනාධිපතිතුමා කියනවා මේ වෙලාවේ 2025 වෙනකොට ඩොලර් කෝටි 150ක් හම්බෙන්න නිසා අපේ රටේ ජර්මනිය, ජපානය, දකුණු කොරියාව මට්ටමට එනවලු. එතකොට අයවැය අතිරික්තයක් එනවලු. මෙතුමාට තේරෙන්නේ නැද්ද? අපේ රටේ අයවැය කියන්නේ සොච්චන් සිල්ලර ගානක්. අර වගේ රටවල් වල ආර්ථිකය අපේ වගේ 1000 ගුණයක් වැඩි. එතකොට අයවැය අතිරික්තයක් නැතුන පළියට අපි ජර්මනිය වෙනවද? එහෙම නැත්නම් ජපානය වෙනවද? එහෙම නැත්නම් දකුණු කොරියාව වෙනවද? එතුමා සපයන තරම සපයන්නේ විහිළුමයි. ඉස්සෙල්ලා කතා කර මන්ත්‍රීතුමා කිව්වා එතුමාට අපට සහයෝගය දෙන්න කියලා. ඊළඟට මේ කතා වලින් තේරෙන්නේ මේ පාලකයෝ කොච්චර මෝඩද? තාමත් මොලේ පෑදිලා නැහැ. කොච්චර බුද්ධිමත් බවෙන් විරලද? බුද්ධිමත් නැහැ. මේ පාලකයෝ පුස් මිනිස්සු කියලා මේ කියන කතා වලින් ඔප්පු වෙනවා ගෞරව මැතිණිය. මේකෙන් ඔප්පු වෙනවා කොච්චර මෝඩ විදියටද මේ රටේ අනාගතය ගැන මේගොල්ලෝ දකින්න කියලා. අපේ රටේ මුළු වටිනාකම ඩොලර් කෝටි 8000යි. මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නවා. අර ඉලොන් මස් කියන පුද්ගලයා ඩොලර් කෝටි 1000 ඩොලර් කෝටි 18700. අපේ වටිනාකම 8000යි. ඊළඟට ඉන්නවා බිල් ගේට්ස් හැමෝම දන්නවා මයික්‍රොසොෆ්ට් වල. එයාගේ වටිනාකම පමණක් ඩොලර් කෝටි 1700ක්. ඒතකොට මේ වගේ ආර්ථිකයක් රටක් තියාගෙන තමයි මේ මිනිස්සු මේ රටේ ජනතාව රවට්ටන්න හදන්නේ. දැන් තත්ත්වය එච්චර හොඳ නම් අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් වහාම ඡන්දය සියන්න. අර ඡන්ද මෙතිවන කොමසාරිස් ඉල්ලන බිලියන 10 දීලා වහාම ඡන්දය දීලා ජනතාවගේ පරමාධිපත්‍යය රකින්න ක්‍රියා කරන්න කියලා. මේ වෙනකොටත් අපි දකිනවා ටෙලිකොම් විකුණන්න හදනවා, ලංකා හොස්පිටල් විකුණන්න හදනවා. මේගොල්ලෝ ණය ගන්නවා මදිවට, රටේ සම්පත් විනාශ කර කර අතීතයේ කරපු වැරදිම ඉස්සරහටත් කර කර මේ රට තවත් බංකොලොත් වෙනවා. මම අහලා තියෙනවා VCA මුදල් ලැබෙති කියලා තියෙනවා, IMF ගිහිල්ලා රටක් ගොඩ ගන්න බෑ, VCA තවත් වලපල්ලටම ගියා කියලා. අපි දන්නවා ලෙබනනේ අවුරුදු 3ක් IMF ගියා, තවත් වලපල්ලටම ගිහිල්ලා තියෙනවා. ඒකන්ද මේ IMF කියන මලිලව්ව බෙල්ල දාගත්තා කියලා මේ උරුතක් ප්‍රමාලය මේ රට ගොඩ වෙන්නේ නැහැ. ජනාධිපතිට මේ රට උස්සන්න ඕන නම් අනිවාර්යෙන් දූෂණය නවත්තන්න වෙනවා. ඒකට කිසිම පියවරක් ගන්න නැහැ. දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න වෙනවා. ඒකට කිසිම පියවරක් ගන්න නැහැ. ණය අරගෙන කන එදා වෙල ටුවර්ස් බිස්නස් එකේම තමයි ජනාධිපති තවත් ඉදිරියට ගමන් කරන්න හදන්නේ. සමහර මට ඇහිලා තියෙනවා මේ රටේ සමහර මෝඩ මිනිස්සු කියනවා රනිල් ඇවිල්ලා පෝලිං නැති කරාලු. අපි දන්නවා පෝලිං නැති උනේ මිනිස්සුන්ට සල්ලි නැති හින්දා. පෙට්‍රල් මිල ගණන් ගියා, ගෑස් මිල ගණන් ගියා, ඩීසල් මිල ගණන් ගියා, මිනිස්සුන්ට සල්ලි නැහැ. ඉතින් ඒකන්ද පෝලිං නැහැ. පෝලිං නැති වුණා කියලා රටක් හැදෙනවද? මේ රටේ කොළඹින්න සමහර උගත්තු සල්ලිකාරයෝ මේ මෝඩ කතා කියන එහෙනකොට අපේ ඇඟේ මහල් කෙලින් එනවා. ඉතාලම කනගාටු දායක තත්ත්වයක්. කාංචනා යුතුමත් මම දැක්ක ළඟදි කියලා තියෙනවා. දැන් පෙට්‍රල් පාවිච්චියේ 130කින් පල්ලෙහැට වැඩිලා, ඩීසල් පාවිච්චියේ 150කින් පල්ලෙහැට වැටලා, භූමිදල් පාවිච්චියේ 170කින් පල්ලෙහැට වැටලා. එතකොට මේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැහැ, ජීවන වියදම් වැඩි, ජීවත් වෙන්න බැරි හින්දා තමයි මේ විදිහට රට වෙනස් වෙලා තියෙනවා අපි දකින්නේ. මේ අතරම අපි දකිනවා නැවතත් මැර දේශපාලන සංස්කෘතිය ඔලු උසන්න හදනවා. දූල පිටියෙන් අපට ආරංචි වුණා මැරයෝ ගිහිල්ලා උද්ඝෝෂණයකට පහර දුන්නා කියලා. මේවා අතීතයේ සිද්ධ වුණා. මේ වගේ ප්‍රතිඵල වලට අපි ගාලු මෝදරදී මුහුණ දුන්නා. ඒ මුහුණ දීලා සිද්ධ වෙච්ච දේ අර මන්ත්‍රීතුමාත් කිව්වා. එතකොට මේවා මේ මාර්ගය ගමන් කරොත් අනිවාර්යෙන් තමුන්නාසලටත් මේ වගේ ආධින වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක අමතක කරන්න එපා. රජයේ මේ වෙලාවෙත් උද්ඝෝෂකයන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මර්ධනය කිරීම ඉතා නිවට බියගුල් ලෙස කරගෙන යනවා. අපි දකිනවා මේක ඉතාම නිවට බියගුළු ක්‍රියාවක්. ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරනවා. මේවා අපි අනුමත කරන්නේ නැහැ. මේවා කරන්න මූලිකත්වය දෙන්න, ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන සියලුම නිලධාරීන්ට අපි අනාගතයේදී අනිවාර්යෙන් ප්‍රමුඛත්වය මත ඒගොල්ලන්ට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක සහතිකයි. විපක්ෂීන කවුරු බලයට ආවත් මට විශ්වාසයි ඒකේ ආකාරයම සිද්ධ වෙනවා කියලා. අපට ආරංචි මේ වෙනකොට ගිය අවුරුද්දේ පොලිස් නිලධාරීන් 1000ක් සේවය අතහැරලා ගියාලු. මේ අවුරුද්දේ මාස 2කට 200ක් අතහැරලා ගියාලු. මේගොල්ලෝ මේ යන්නේ ඒගොල්ලෝ ලව්වල ජරා වැඩ කරන හින්දා, වැඩි වැඩ කරන්න ඒගොල්ලෝ නියෝග දෙන හින්දා කොන්ද පණ තියෙන මිනිස්සු යනවා. යුද හමුදාවේ 25000ක් ගිහිල්ලා තියෙනවා හමුදාව දාලා පහුවේ අවුරුදු 2කට. යුද්ධ තියෙද්දිවත් කවදාවත් ඒව හමුදා සබළුන් ගෙදර ගියේ නැහැ. අපි ඒගොල්ලන්ට දන්වනවා කරුණා කරලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න, පොළු දුන්නට කමන්නේ නැහැ, ඒවා පාවිච්චි කරන්න එපා. ඔළු පාවිච්චි කරේ නැහැ කියලා ගෙදර ඇරියොත් බය නැතුව යන්න. යුද හමුදාව ජීවිත 5000ක් කූදා කරලා පුදුරුදු අතීතේ රට වෙනුවෙන් එකඳ අවුරුදු දෙකක් රැකියාව නැතුව ඉන්න බෑ. යන්න වුණොත් යන්න. අපි ඇරියස් එක ආපහු ගන්නවා. අපි අරගෙන සියලු නිලධාරීන්ට, පොලිසිය යුද හමුදා නිලධාරීන්ට අනිවාර්යයෙන්ම අපි ආව සාධාරණ ඉෂ්ට කරනවා. අපි මං ඉල්ලා සිටින්න කැමති මේ අර්බුදයට ජනතාවත් වග කියන්න ඕනේ කියන එක මං වෙලාවෙ මතක් කරන්න කැමති. ජනතාව තේරුම් ගන්න ඕනේ දූෂිත දේශපාලන සංස්කෘතියක් තියෙනවා. ඒකෙන් දූෂිත දේශපාලනඥයෝ රජ වෙනවා, ජනතාව මේගොල්ලොන්ට රැවටෙනවා. මේක නිසා රට හැමදාම කඩාගෙන වැටුණා. ජනතාව මේක තීරුම් ගන්න ඕනේ. ඒක හන්දා අපි ජනතාවට මතක් කරන්නේ මීන් පස්සෙවත් ජනතාව ඉගෙන ගන්න, ජනතාව පුරුදු වෙන්න, ජනතාව කල්පනා කරන්න බුද්ධිමත්ව ප්‍රමිතියක් තියෙන දේශපාලනඥයෝ අඳුර ගන්න. ප්‍රමිතියක් නැති මිනිස්සුන්ට රට පාලනය කරොත් නැවතත් විරුවෝසයන්න ගියොත් නැවතත් එකේ කතාවල සුන්දර කතාවල රවටුනොත් මේ රට නැවතත් අවුරුදු 5ක් නෑ අවුරුදු 20ක් විතර පස්සට යනවා. ජනතාවගේ ජීවිත අවුරුදු 15ක් 20ක් පස්සට යනවා. ජනතාව මේ පාඩමක් තේරුම් ගන්න ඕනේ. මාධ්‍යවේදීන් මර්ධනය ඉතා නිවට බියගුළු වැඩක්. ඒවා කරලා ආණ්ඩු කවදාවත් පැවතුන්නේ නැහැ. ඒවා නැවතත් පාර වලුසේ කරකිලා එනවාමයි අපි මාධ්‍යවේදීන් එක්ක හිත ගන්නවා. නීති ශිෂ්‍යවරුන්ට සාධාරණයක් වුණා. නමුත් අපි ඒ ශිෂ්‍යවරුන්ට මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉංජිනේරු ශිෂ්‍යයෝ වෛද්‍ය ශිෂ්‍යයෝ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නවා නම් ඒගොල්ලොත් අනාගතේ ශක්තිමත් කරගන්න ඉංග්‍රීසි අධ්‍යාපනය කරගන්න ඉගෙන ගන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලොන්ට හැකියාව ශක්තිය ලැබේවා කියලා. මේ අතරම නැවතත් මතක් කරන්න ඕනේ මේ රටේ හැමදේම කඩා වැටලා පාතාලේ රජ වෙනවා. නීති රීති ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ජනතාවගේ ආරක්ෂාව ගැන රජයේ කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. මම දැක්ක අයිය පෙරේදත් වැල්ලවාය පැත්තේ තරුණ හතර දෙනෙක් දියේ ගිහිල්ලා මැරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙකයි.
මේ ආකාරයට ජනතාව ජීවිත කඩන් වැටෙනකොට අනිවාර්යයෙන්ම මේවා වෙන්නේ රටේ පරිපාලනය හරිය සිද්ධ වෙන්නේ නැති හින්දා. අඩු ගානේ ප්‍රාදේශීය ලේකම්ලා අඩු ගානේ මේ ප්‍රදේශවල ඉන්න ප්‍රබල පොලිස් නිලධාරීන් ඒ අවශ්‍ය පීවර අරගෙන ජනතාවගේ ආරක්ෂාව අපේ තරුණයන්ගේ ආරක්ෂාව දූදරුවන්ගේ ආරක්ෂාව සපයා ගන්න ඉදිරිපත් වෙන්න ඕනේ. පාතාලයේ හිතුමතේට ක්‍රියාත්මක වෙනවා. ඒවා මර්ධනය කරන්න කිසි ක්‍රමවේදයක් නැහැ. මත්ද්‍රව්‍ය උදුර තදින්ම රටේ පවතිනවා. මේවා පාලනය කරගන්න මේවා මර්ධනය කරගන්න මේ රටේ රජයට අවශ්‍යතාවයක් නැහැ. රජය ඉතාම බොළඳ විදියට ගණන් හිලව් කතා කරමින් උද්ධමනය ගැන කතා කරනවා, ණය පොලිය ගැන කතා කරනවා. නමුත් ජනතාවගේ ජීවිත ගොඩ යන්නේ නැහැ. ජනතාව එකම විදියට ජීවත් වෙන අවුරුදු 15ක් 20ක් ඇතුළත ඒකන්ද මේවා තේරුම් ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ ජනතාව නිර්භීතව ඉදිරිපත් වෙන්න, ජනතාව තර්ජන ගර්ජන වලට රැවටෙන්න එපා, බය වෙන්න එපා. ජනතාව මේවට විරුද්ධව දූෂිත දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප කිරීම දිගින් දිගටම කරන්න, ඔවුන්ට විරුද්ධව වීථි වලට බහින්න, ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ කරන්න, ඔවුන්ට විරුද්ධව නැගී සිටින්න. ජනතාව මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරගන්න කැපකිරීමක් කරන්න ඕනේ. ජනතාව හැම වෙලේම ආත්මార్థකාමී වුණොත් ජනතාව හැමදාම දුකින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ලෝකේ දියුණු රටවල් වල වගේ කැපකිරීම කරන්න කැපකිරීම කරොත් ලක්ෂගණන් ජනතාව එළියට බැස්සොත් අරගල කරාට කවන්නේ නැහැ. නිර්පාක්ෂික නිර්දෝෂ නිරායුධ අරගල සාමකාමීව කරන්න. නමුත් ලක්ෂගණන් ජනතාව එළියට බැසිය යුතුමයි. එහෙම නැත්නම් මේ දේශපාලනඥයෝ කවදාවත් පාඩමක් කියන ගන්නේ නැහැ. ජනතාව මේකට අපේ තරුණ තරුණියෝ යුරෝපස්සයන් නැතුව මේ ශක්තිය ඇති කරගෙන ක්‍රියාත්මක වෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජය වේවා.
ඔහොම ස්තුති ගරු කාංචන විජේසේකර ඇමතිතුමා. ඔබට විනාඩි 28ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය ලැබීමෙන් පසුව විශේෂම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජයේ කටයුතු කිරීමේදී ඇතිවුණු එකඟතා සිදු කළ යුතු ක්‍රමවේද පිළිබඳව මේ පැවැත්වෙන විවාද එක පැත්තකින් විපක්ෂයේ ඉතාමත්ම උනන්දුවෙන් විපක්ෂ නායකතුමා කිව්වේ ජනාධිපතිතුමාටත් රැඳිලා ඉන්න මේකට ඇහුම්කන් දෙන්න කියලා. හැබැයි කනගාටුවට කරුණ විපක්ෂයෙන් එහෙම ඉල්ලීම් කරත් විපක්ෂය නියෝජනය කරන්න කොතරම් පිරිසක් මේ විවාදයට සහභාගී වෙනවා කියන එක තමයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනේ තියෙන ප්‍රශ්නේ. අද මුළු විපක්ෂයම නියෝජනය කරලා ඉන්නේ මන්ත්‍රීවරු 3 දෙනයි මේ විවාදේ සිදු කරන මොහොතේ. ඒ වගේම මට පෙර කතා කරපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එතුමා කිව්වා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF වගේ මේ මගුලකින් මේක කරගන්න බෑ කියලා. මට අහන්න තියෙන එතුමාගෙන් එතුමාගේ වම්පස වාඩි වෙලා ඉන්න හර්ෂද සිල්වා මැතිතුමා, ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා. එතන ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගෙත් එතුමාගෙත් මත දෙක අතර වෙනසක් තියෙනවද? එතන සමගි ජන බලවේගයේ බෙදීමක් තියෙනවද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු
කිරීමට? මේ වෙලාවේ අපි දන්නවා කන්න බොන්නත් නැහැ, සල්ලි නැහැ, භාණ්ඩාගාරේ වෙලිලා තියෙනකොට ණය මුදලක් ගන්න එකනේ අපි ගෙදරක වුණත් කරන්නේ. ඒ ගැන මටත් තර්කයක් නැහැ. නමුත් මම දන්නවා ලෙබනනේ අවුරුදු 3ක් යනවා IMF. ග්‍රීසියේ මුදල් ලැබෙතිම කියලා තියෙනවා. එයා කියලා තියෙනවා මේ IMF ගියා දැන් 3-4 පාරක් වැඩක් නැහැ. IMF රෙගුලාසි අනුව දුප්පත් ජනතාවගේ ජීවිතය කඩා වැටුණා, එන්නෙන්න බර වැඩි වුණා, ඒ ඇරෙන්න ප්‍රගතියක් ලැබුවේ නැහැ කියලා.
මගේ
කාලෙන් ගන්න එපා. මම එතුමාගෙන් ඇහුවේ සුළු ප්‍රශ්නයක්, ඇහුවේ සරල ප්‍රශ්නයක්. එතුමන්ලගේ එක කණ්ඩායමක් ආර්ථිකය පිළිබඳව ප්‍රතිපත්ති හදන කණ්ඩායම කියනවා අපි තමයි මුලින්ම IMF යන්න කියලා කිව්වේ කියලා. අපි කියපු එක කරා නම් මීට කලින් ස්ථාරභාවයක් ඇති වෙනවා කියලා. හැබැයි එතුමන්ලගේම තව කණ්ඩායමක් කියනවා මේකට ගියයි කියලා විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා. මේ IMF ෆර්මුදලත් සමග ගනුදෙනු කිරීමේදී ගරු මුලාසනේ මන්ත්‍රීතුමියනි සමහර පිරිස හිතාගෙන ඉන්නවා මේක මේ නිකම්ම නිකන් ලබා ගන්න ණය මුදලක් පමණයි කියලා. ඒකෙන්ම තේරෙනවා මේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීමේ පිළිබඳව තියෙන දැනුම. අපිට ලැබෙන විශාලම සහතිකය මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැමිණීමත් සමග අපේ බැංකු පද්ධතියේ ලැබෙන සහතිකය, බැංකු පද්ධතියේ ලැබෙන ස්ථාවරභාවය තමයි ප්‍රධානම කාරණාව බවට පත් වෙන්නේ. අපිට පහුගිය අවුරුද්දේම ණයවර ලිපියක් විවෘත කරගන්න බෑ. LC එකක් විවෘත කරගන්න බැරි නම් ඒ ණයවර ලිපියට සහතිකයක් දෙන්න ජාත්‍යන්තර බැංකුවක් නැත්තම් ඒක කරන්න අනිවාර්යයෙන්ම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම තුල පමණමයි අපිට අපේ තියෙන අර ක්‍රෙඩිට් රේටින්ග්ස් වල අපේ ණය ශ්‍රේණිගත කිරීම් වල අපි ඉහළ අගයක් බවට පත් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලැබෙන සහතිකයත් එක්ක ඒ කටයුත්ත අපිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ නිකම්ම නිකන් ලැබෙන ණයක් නෙවෙයි. ඒ ණයත් එක්ක විශාල පහසුකම් ගණනාවක් ලැබෙනවා. එක පැත්තකින් මම විශ්වාස කරනවා අපි රටක් හැටියට කළ යුතු ප්‍රතිසංවිධාන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවයේ තිබුණත් නැතත් අපි කළ යුතුයි කියලා. ඒක නොකිරීම තමයි අපේ රටේ මේ තත්ත්වයට අපි පත් වෙලා තියෙන්නේ. දේශපාලඥයන් හැටියට අපි සියලු දෙනාට අමාරුයි මේ තීන්දුව తీරන ගන්න. මොකද මේ රටේ ඡන්ද පදනම තියෙන්නේ ඡන්ද දිනා ගන්න කටයුතු කරන්නේ සහනාධාර කියලා මානසිකත්වයෙන් තමයි අපි ඡන්ද දිනන්නේ. ඒක මේ හැම දේශපාලන පක්ෂයක්ම කරනවා. හැම අපේක්ෂකයෙක්ම කරනවා. හැම මහජන නියෝජිතෙක්ම කරනවා. ඒ කිරීම තුළ ජනතාවට බලාපොරොත්තුවක් දෙනවා නෑ මේ ආණ්ඩුව පෙරලලා ඊළඟ ආණ්ඩුව ආවොත් එහෙම අපිට සහන ලැබෙනවා. ඇත්තටම මේ සහනයක්ද ලැබෙන්නේ? අපි මේ සහනාධාර ක්‍රමයේ ක්‍රියාත්මක කරපු නිසා වක්‍රාකාරවත් ඍජුවත් මේ රටේ සමස්ත පුරවැසියන් ණයබර වැඩිවීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් විදුලි බිල ගැන කතා කරනවා. විදුලි බිල වැඩි කියලා කතා කරනවා. අපි පිළිගන්නෝ වැඩිවීමක් කියන කමාරුයි. අපිත් එක අපිත් කැමති නැහැ විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන බිල වැඩි කරන්න, ගාස්තු වැඩි කරන්න අපිත් කැමති නැහැ. හැබැයි අපිට ඒ රටේ සේවාවන් පවත්වාගෙන යන්න නම් වියදමට සරිලන ගාස්තු ක්‍රමයක් එන්න ඕන. මෙතෙක් කල වියදමට සරිලන ගාස්තු ක්‍රමයක් නොතිබුණ හින්දා මොකද තිබුණ ප්‍රතිවිපාක? මහා භාණ්ඩාගාරය තමයි මුදල් දුන්නේ ඒ සහනාධාර දෙන්නේ. මහා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ කොහොමද? මහා භාණ්ඩ මුදල් ගන්නේ බදු වැඩි කරලා, අය කිරීම කරලා. එතකොට එක පුද්ගලයෙක්ගේ විදුලියට හරි වෙන්න පුළුවන්, ඉන්ධනට වෙන්න පුළුවන් ඒ ලබා දීලා තියෙන සහනාධාරයට මුළු රටේම ජනතාව එක පැත්තකින් බදු වලින් දීලා තියෙනවා. අපි එක පැත්තකින් පහුගිය කාලේ චෝදනාවට ලක් වුණ ආණ්ඩුව මුදල් මුද්‍රණය කිරීම පිළිබඳව. ඒක මේ අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගකතාවයට යන්නේ නැත්නම් එක පැත්තකින් අපේ බැංකු අස්ථාවර වෙනවා. අද අපිට පේනවා ඇමරිකාව වගේ ප්‍රබල රටවල් වල පවා මේ ආර්ථික අභියෝග හමුවේ කෝවිඩ් වසංගතයත් එක්ක රුසියානු යුක්‍රේන යුද්ධෙත් එක්ක ඒ ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක ඒ රටවල් වල බැංකු පද්ධතිය පවා කඩාගෙන වැටෙනවා. ඒ බැංකු පද්ධති කඩාගෙන යන පමණන්නේ යුරෝපේ මේ වන විට ප්‍රංශයේ වැනි රටවල් වල බලශක්ති අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඉන්ධන බෙදා ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්ධන පෝලිං ඇති කරලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ රටවල් වලත් අපේ රටේ වගේම මොකක් හරි ක්‍රමයක් සිද්ධ වුණාද? අපි පිළිගන්නවා සමහර අඩුපාඩු අපේ තිබුණා. අපේ රාජ්‍ය ආදායම අඩු කර ගැනීම, සමහර අනවශ්‍ය වියදම් සිදු කිරීම, අපි ප්‍රතිසංවිධානයේ කළ යුතු දේවල් ප්‍රතිසංවිධානයේ නොකිරීම, මෙන්න මේ කටයුතු නිසා අපේ පැත්තට අඩුපාඩු තියෙනවා. සමහර ගත ප්‍රතිපත්ති තීන්දු. ඒ නිසා ගරු මූලාශ්‍රේ මන්ත්‍රීතුමනි, මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද අවස්ථාව දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නෝ දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කරන නියෝජිතයෝ. දැන් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙන ලේඛනයේ දිහා බලලා මුළු රටටම කියන්න පුළුවන් අපි මේ ගිවිසුමට එකඟද, එකඟතාවය තියනවද නැද්ද? මොකද කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මේ රටේ ඊළඟට ජනවරමක් ගන්න, මේ රටේ ජනතාව දැනගන්න ඕන ඊළඟට ජනවරණම ගන්න කණ්ඩායම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක, එහෙම නැත්නම් අපේ තියෙන සංවර්ධිත නියෝජිත ආයතන, අපිත් එක්ක සුහදශීලීව මිත්‍රශීලීව කටයුතු කරන රටවල්, අපිට ණය ප්‍රතිව්‍යුහගත කරන්නට උදව් දීලා තියෙන කණ්ඩායම්, ඒ කණ්ඩායම් එක්ක එකඟතාවය ඇති වෙලා තියෙන දේවල් පවත්වාගෙන යනවද කියන එක අන්න ඉදිරිපත් කරන්න හොඳ අවස්ථාවක්. කවුරු හරි ඇවිල්ලා කියනවා නම් නෑ අපි විරුද්ධයි කියලා. මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා නම් කියපු විදිහට එතුමන්ලා එකඟ නැහැ. එතුමන්ලා එකඟ නැහැ වගේ කියලා කතාවක් තමයි කියුනේ. මේ ජාත්‍යන්තර අරමුදලත් එක්ක කරන්න වැඩක් නැහැ. අපි ඊට වැඩිය වෙන ක්‍රමවලින් හොයාගන්නවා. ඒකෙන් මොකද්ද කියන්නේ? ඒකෙන් කියන්නේ මේ කිවිසුම අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න අවස්ථාවක් තියෙනවා. ඔබතුමියටත් මන්ත්‍රීවරියක් හැටියට මේ පාර්ලිමේන්තුවේ මේක සභාගත කරලා තියෙන එක අප්‍රේල් මාසේ ඡන්දෙ ගන්නකට ජනාධිපතිව හොඳ යෝජනාවක් කරා නමෙන් ඡන්දෙ විමසන්න කියලා. අපි සියලු දෙනා එකට සහය දිය යුතුයි. නමෙන් ඡන්දෙ විවසරකට කාටර හිතනවා නම් නෑ මේක නෙවෙයි මාර්ගය වෙන මාර්ගයක් තියනවා කියලා විරුද්ධව ඡන්දෙ දෙන්න. මේක ඡන්දෙ ලබා දීලා කවුරු හරි කියනවා නම් අපිත් මේ අනුගමනය කරනවා මේකට අවශ්‍ය සහය ලබා දෙනවා කියලා අන්න එතකට රටේ ජනතාවටත් විශ්වාසයක් හෝ අවිශ්වාසයක් ඇති වෙන තත්ත්වය ඇති වෙයි. සමහර දෙනා දේශපාලන වේදිකාවල හුඟක් සුරංගනා කතා කියනවා. සමහර කියනවා අපි ගත්ත හැටි ඉන්ධන මිල අඩු කරනවා. අපි විදුලි මිල අඩු කරනවා. හැබැයි අඩු කරන ක්‍රමවේදෙ මොකද්ද කියලා කියන්නේ නැහැ. විදුලිය නැහැ කියලා පහුගිය කාලෙම උද්ඝෝෂණ කරා. ඉන්ධන නැහැ කියලා පහුගිය කාලේ උද්ඝෝෂණ කරා. ගෑස් නැහැ කියලා උද්ඝෝෂණ කරා. පොහොර නැහැ කියලා උද්ඝෝෂණ කරා. භාණ්ඩ නැහැ අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ කියලා උද්ඝෝෂණ කරා. මේ සටන් පාට එකින් එක එකින් එක එකින් එක අද විපක්ෂයේ දේශපාලන පක්ෂ කණ්ඩායම් වලින් අද ඉවත් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකට නායකත්වය දුන්නා. අපි සතුටු වෙන්න ඕන. විශේෂයෙන්ම අපි දේශපාලන වශයෙන් පිල් දෙකක හිටියත් රටේ ඒ අත්‍යවශ්‍යම මොහොතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනා කරාම පළවෙනිම ආරාධනා කරේ මූලාසනයේ මන්ත්‍රීතුමිනේ ප්‍රධාන විපක්ෂයට. ඒක තමයි සම්ප්‍රදාය. ආණ්ඩුවට එපානම් කරන්න එපා කියලා ජනතාව කියනවනම් විපක්ෂයත් කියනවනම් ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නැහැ කියලා ගෝඨාභය ජනාධිපතිතුමා ඒ වෙලාවේ කරේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ප්‍රධාන විපක්ෂයට කිව්වාවිල බාර ගන්න කියලා. හැබැයි ප්‍රධාන විපක්ෂ මොකද්ද කිව්වේ? තාම නැකත හොඳ නැහැ. මගේ නැකත තියෙන්නේ පොඩ්ඩක් මාස දෙක තුනකින් පොඩ්ඩක් හිතලා බලලා මම කියන්නම්. රටේ අනාගතේ බාර ගන්න කටයුතු කරන්න ඉන්න නායකයෝ එහෙමද හැසිරෙන්න ඕන? කවුරුනේ නායකයෝ? Tamanta වගකීමක් ගන්න බැරිද? රටේ ඇති වෙලා තියෙන අමාරුම අවස්ථාවේ ඒ අභියෝගේ බාර ගන්න බැරි නම් මේ රටේ කිසිම වගකීමක් බාර ගන්න සුදුසු නැහැ කියන එක අපි වෙලාවෙ මතක් කරනවා. ඒ වෙලාවේ ප්‍රධාන විපක්ෂයේ මගහැරියා. සමහරව දැන් කියනවා අපි තමයි ඉස්සෙල්ලම IMF යන්න කිව්වේ කියලා. හැබැයි ඇවිල්ලා මේ මුදල් අමාත්‍යංශයේ වගකීම අරගෙන කටයුතු කරන්න කියනකට කොන්දේසි දානවා. අන්න අරයා එපා මෙයා එපා, මෙයා හිටියොත් මම එන්නේ නැහැ, අරයා හිටියොත් මම එන්නේ නැහැ. එම කොන්දේසි දැම්මා. ඒ දාන්නේ මොකටද? කොන්දේසි දාන්න වෙන මොනවත් මේ බාර ගන්න කැමැත්තක් නැහැ. ඇයි? බය වෙලා හිටියේ මේ වගකීම අරගෙන කෙටි කාලයක් තුල කරන්න තියෙන කටයුතු අමාරු මසීරුම් කටයුතු. ඒ අමාරු අසීරු කටයුතු කරන්න ගියොත් ඊළඟ මැතිවරණයේ ගෙදර යන්න වෙයිද කියන එක. මෙතන විපක්ෂයෙන් හුඟක් කට්ටිය තිබුණු ප්‍රශ්නය ඊළඟ මැතිවරණය. පළහත් පාලන මැතිවරණය අපේ ඡන්දපතනම අඩු වෙයිද? ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයකට අපිට දිනන්න බැරි වේද? රටගෙන නෙමෙයි හිතුවේ. මහා ලොකුවට කතා කරාට රටගෙන හැම එක්කෙනාම කියන්නේ අපි රට ප්‍රමුඛතාවයේ තියනවා කියලා. රට ප්‍රමුඛතාවයේ තියනවා නම් ඒ වෙලාවෙත් ගන්න තියෙන තීන්දු ගන්න තිබුණා. හැබැයි ගත්තේ නැහැ. දැන් පහුගිය කාලේ ඇහුවා මොනවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තිබුණු එකඟතාවයන්. ඔවුන් කියුවේ මේ රටට අවාසි දේවල් නෙමෙයි. ඉන්ධන මිල සූත්‍රය කියන එක හොඳ දෙයක්. මිල සූත්‍රය නිසා අපිට එක පැත්තකින් සැපයුම අපිට යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් වුණා. අපේ වියදමට සරිලන ආදායමක් අපි ලබා ගන්නෝ. ඒ වගේම ජනතාවට මේ සේවාව පුළුල් වෙලා අද ඉන්ධන හිඟයකින් තොරව ඒ කටයුතු කරගන්න පුළුවන්. පහුගිය කාලේ ඔබතුමීට මතක ඇති. ඔබතුමී වගේම දේශපාලන පක්ෂයේ කට්ටිය දීවරන්ට ඉන්ධන නැහැ කිව්වා. කෘෂිකර්මයට ඉන්ධන නැහැ කිව්වා. එදිනෙදා කටයුතු වලට ඉන්ධන නැහැ කියලා කිව්වා. ඒ හැම එකකටම උද්ඝෝෂණ කරා. හැබැයි උද්ඝෝෂණ කරලා අර්බුද ඇති කරපු අවස්ථාවක් තියෙනවා. සමහර දේශපාලන කණ්ඩායම් වල ඉන්නෝ අපේක්ෂක ලයිස්තුවේ මූණු දිහා බැලුවොත් එහෙම ඉන්ධන පිරුම්හල් වල වැඩිම ඉන්ධන ජාවාරම් කරපු කට්ටිය කවුද කියලා බලා ගන්න පුළුවන්. විපක්ෂයේ දේශපාලන කක්ෂ කණ්ඩායම් වල අර්බුද ඇති කරපු කට්ටිය, ඇයිලා ඉන්ධන මංකොල්ල කාපු කට්ටිය, ඉන්ධන වැඩි මිලට ගමේ ගිහිල්ලා අලෙවි කරපු කට්ටිය, දූෂණ වංචාව නැති කරන්න කතා කරන්නේ. හැබැයි ඉන්ධන වලිනුත් ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය සේවාවන් නවත්තල ඉවරලා ඒක අඩුතු කරපු කට්ටිය ඉන්නවා. දැන් මේ එකඟතාවයන් වල මම විශ්වාස කරනවා අපේ රටේ ඉදිරි අනාගතය ශක්තිමත් කරන බොහෝ දේවල් තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි කරු මුලසලේ මන්ත්‍රීතුමිනේ. කවුරු මොන විදියෙන් කිව්වත් මේ රටේ තියෙන අපි කතා කරන අපේ රටේ තියෙන සම්පත් කියලා. අපේ රටේ සම්පත් තියෙනවා. සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න අපිට බැරි නම් අපිට තාක්ෂණේ නැත්තම් ආයෝජනය කරන්න මුදලකුත් නැත්තම් ඒක කළමනාකරණය කරන්නත් බැරි නම් සම්පත් කියලා නිකන් තියවල තිබුණොත් එහෙම ඒකෙන් ප්‍රයෝජනක් හම්බවෙනවද? හොඳම උදාහරණය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය. අවුරුදු කීයක් කතා කරනවද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තෙල් ටැංකිය තියෙන 99ක් ඒ තෙල් ටැංකිය මොනවාරි කරන්න කියලා. දැන් ඉන්දියානු සමාගමට ලබා දීලා තියෙන තෙල් ටැංකිය 14 ඔවුන් එක පිළිසකර කරන අද ආදායමුත් ලබා ගන්නවා. හැබැයි කනිත් තෙල් නීතිගත සංස්ථාවට තියෙන තෙල් ටැංකිය එකක්වත් පිළිසකර කටයුතු කරලා නැහැ. අවුරුදු 99ක් ටැංකිය 99ක් 1900 මුල් කාලේ පළවෙනි ලෝක යුද්ධ කාලේ ඇති කරපු තෙල් ටැංකිය. අපි අදට ප්‍රයෝජනය ගන්නවා නම් අපේ බල ශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. විදුලි බලය බොහෝ දෙනෙක් අපිට චෝදනා කරා. අපි දැනගත්තා එදාත් මම ස්තුතිවන්ත වෙන්න ඕන වැඩියෙන්ම මේ පිළිබඳව පීඩාවට පත්ුනේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයෝ. විදුලි බිල වැඩි කරනකට ඉන්ධන බිල වැඩි කරනකට. හැබැයි අපි උන්ට කිව්ව කන්නෑම් රැස්වීමල්දී මේකට අපිට උදව් කරන්න මේක උදව් කරොත් අපිට අඛණ්ඩ විදුලි සැපයීමක් දෙන්න පුළුවන්. මේකට අපිට උදව් කරන්න එහෙම කරොත් අපිට භාණ්ඩාගාරයට වැඩි වියදමක් දරන්නේ නැතුව බදු වැඩි කරන්නේ නැතුව විදුලිය අපිට ජනනය කරන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ජනන සැලසුම ක්‍රියාත්මක කරලා අපිට ඊළඟ වකවානුව වෙනකොට විදුලි බිලත් අඩු කරන්න පුළුවන් සහනදායි ආකාරයට ඒ ජනන සැලසුම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන. එසේ ඒ පීඩනේ අරගෙන ඒ තියෙන ඒ වෙලාවේ තිබුණු අස්ථාවරභාවය අරපැත්තෙන් එකපැත්තකින් කියන විපක්ෂ කට්ටිය ඇවිල්ලා අරගල කරන්න ලක්ෂ ගණන් පාරවල් බැහැලා ගිහිල්ලා වට කරන්න ඕන කියලා. එහෙම පීඩනයක් දැම්මේ මොනවද අරගල කරන්නේ? අරගල කිරීම තුලින් වෙන මොනවත් නෙවෙයි වෙන්නේ, රටේ ඉදිරි ගමන් මාර්ගයේ වලකීම පමණයි සිද්ධ වෙන්නේ. දැන් අද වෘත්තීය සමිති කරන්නේත් ඒකම තමයි. දැන් කවුරුවත් වෘත්තීය සමිතිත් හොඳ දවස් තෝරගන්නේ උද්ඝෝෂණය කරන්න. කවදාක්වත් ගරු මුලසනේ මන්ත්‍රීතුමියනි 23 වෙනිදා මාසේ 24 වෙනිදා 25 වෙනිදා වගේ දවස් ගන්නෙ නැහැ. පඩි දවසනේ 23 24 25 උද්ඝෝෂණ වලට දාගන්නෙ නැහැ. මොකද තමන්ගේ උද්ඝෝෂණ කරොත් කාර්යාල වැහිලා තිබුණොත් පඩි වැටෙන එක නවතිනවා. මේ දවස් පාවිච්චි කරන්නේ නැහැ. තෝරගන්න ඊට වැඩිය වෙනස් දවස් පාවිච්චි කරනවා. දැන් විත්තියට හේතු කරනවා. ඔය කල්පනා කරලා බලන්න. ගුරුවරු හැටියට සියලුම ගුරුවරු එළියට බහින්න ඔවුන්ට සාධාරණයක් තියනවද? හැම ගුරුවරයෙක්ටම බදු ගහලා තියනවද? මේ රටේ ඉන්න 250,000 වෙච්ච ගුරුවරුන්ගෙන් ඉතාමත්ම සුළු පිරිසක් 1%කටත් අඩු පිරිසක් තමයි බදු ක්‍රියාවලියට ඇතුළත් වෙන්නේ. හැබැයි ජෝසප් ස්ටාලින්ද මහින්ද ජයසිංහල මේ කියන්නේ වෘත්තීය සමිති නායකයෝ නෙමෙයි, දේශපාලන පක්ෂවල ගෝලයෝ. අවුරුදු 20 ගණන් පාසල්වල උගන්වලනේ. හැබැයි
කරුණාකරලා තව විනාඩි දෙකයි
දේශපාලන මෙනුවෙන් ඒ කාලේ වැය කරලා තියෙනවා. ඔවුන් තමයි පඩි ගන්න ගමන් ඒක කරන්නේ. දැන් ලංකා කනිත් තෙල් නීතිගත සංස්ථාවෙත් එබල තියෙනවා වෘත්තීය සමිතියක එකතු වෙලා ලියුමක් එවලා තියෙනවා. හෙට අනිද්දා ඉඳලා අඛණ්ඩ වර්ජනයකට ගිහිල්ලා අපි ඉන්ධන නැති කරන තත්ත්වයට පත් කරනවා කියලා. මොකක්ද හේතුව? අපි මේ රටේ ඉන්ධන වෙළඳ පොලේ තරංගකාරීත්වයක් ඇති කරන්න අපි ජාත්‍යන්තර වශයෙන් ඉන සමාගම් වලට අවස්ථාවක් දෙන්න අපි තීරණය කරා. ඒකේ හැබැයි පුදුමයට කාරණාව තමයි සමගි ජන බලවේගයේ දැම්ම ආර්ථික ප්‍රතිපත්තියක් මීට සති 3කට ඉස්සෙල්ලා. ඒ ප්‍රතිපත්තියේ තියෙන්නේ මේකමයි. හැබැයි ඒ නියෝජනය කරන වෘත්තීය සමිතියත් අර ආනන්ද පාලිත කියලා ඉන්නේ සමගි ජන බලවේගයේ ඇවිල්ලා කියනවා මේකට විරුද්ධව අපි පාරට බහිනවා. තමන්ගෙම තියෙන වෘත්තීය සමිතිය තමන්ගෙම ප්‍රතිපත්තියේ පක්ෂ ප්‍රතිපත්තියේ විරුද්ධව පාරට බහිනවා. තමන්ගෙම වෘත්තීය සමිතිය. මේ අපි එකක් කියන්න ඕන. වෘත්තීය සමිතිය වලටත් අපි කියන්න ඕන. අපි මේ කරන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඇතුලේ කාගේවත් මේ රැකියාවෙන් දොට්ට දාන්න, රැකියාවේ අස්ථිරභාවයක් ඇති කරන්න, එහෙම නැත්නම් මේකේ කාටවත් මේක කුණුකොල්ලට විකුණන්න නෙමෙයි මේ කටයුතු කරන්නේ. සේවාව කාර්යක්ෂම කරන්න, ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දෙන්න.
ගරු ඇමතිතුමා තව විනාඩි 10ක් තියෙනවා.
ඒ කරන්න ඒ වගේම ඒ කටයුත්තේදී අපි කියන්නේ විශේෂයෙන්ම ඒ තරංගකාරීත්වය ඇති කරොත් පමණයි අපේ රටේ ඉන්ධන වෙළඳපොලේ සැපයුම අපිට පවත්වාගෙන යන්නත් තරංගකාරීත්වය පවත්වාගෙන යන්නත් පුළුවන් වෙන්නේ. එසා සමහර වෘත්ති සමිති හිතනවා නම් ඇවිල්ලා අපිව බිත්තියට හේතු කරලා ඒ කටයුත්ත කරන්න මම අනිත් සේවකයන්ට කියන්න ඕන ඒ වෘත්ති සමිතිත් එක්ක එකතු වෙන්න එපා. වෘත්ති සමිතිත් එක්ක එකතු වෙලා ඒ නායකයෝ ඉන්නේ අද සේවා කරන සේවාවන් කරන නායකයෝ නෙවෙයි ඉන්නේ. සමහරු විශ්‍රාම ගිහිල්ලා සමහරුන්ට හොඳට පඩි ලැබෙනවා මේ ආයතන වලින් දේශපාලනය කරන්න. පඩි ලැබෙනවා විතරක් නෙමෙයි ඊට අමතර ආදායමක් දෙනවා වෙනත් සංවිධාන වලින් මෙන්න මේක කරන්න කියලා. ඒ නිසා අහිංසක නිලධාරීන් අහුවෙන්න තත්ත්වයට තමයි පත් කරන්නේ. ඔබතුමියලාගේම පක්ෂේ මම දන්නේ ඔබතුමියලා විනය පරීක්ෂණයක් හරි කරනවද කියලා අර වරායේ වෘත්ති සමිතියේ කැස්බෑවේ තන්දිල්ලන වෘත්ති සමිති නායකයා ඇවිල්ලා මොකද්ද කිව්වේ? වරායේ මේන් ස්විච් එක අපි වැහුවා. අපි නැව් 8ක් නවත්තනවාද? කෝටි ගාණක් අපි පාඩු කරනවා. මේවා තමයි මහජන දේපල කොල්ලකෑම. මහජන දේපල කොල්ලකෑම. මේවට හරිනම් නීතියෙන් ක්‍රියාත්මක කරන්න ඕන අපේ රට ඇතුලේ. මේවා තමයි රටේ ජනතාවට අහිමි කරන දේවල්. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒක අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවයක් වෙන්න පුළුවන්. එකඟතාවයක් තිබ්බත් නැතත් ඒක කළ යුතු දෙයක්. විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිත්‍ය නිර්ගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය මෙවැනි ආයතන ගණනාවක් තියෙනවා මීට වැඩිය කාර්යක්ෂම කරන්න පුළුවන්. දැන් මට ලංකා ඛනිත්‍ය නිර්ගත සංස්ථාවේ වෘත්තීය සමිතියල ඇවිල්ලා කට්ටිය ඇවිල්ලා කියනවා එළිය කවදක්වත් කියන්නේ නැහැ, ඇතුළේ ඇවිල්ලා කියනවා ඔබතුමා තමයි හොඳම තීන්දුව ටික ගත්තේ ආයතනයේට. ඉන්ධන මිලත් හොඳට ක්‍රියාත්මක කරා, ඉන්ධන අවසර පත්‍රයත් ක්‍රියාත්මක කරා. මේක හින්දා දැන් ආයතනයේ හොඳට ලාභ ලබන තත්ත්වෙට පත් වෙලා තියෙනවා කියලා. ඒකෙන් ලාභ ලබන හින්දා දැන් ප්‍රතිව්‍යුහගත කරන්න එපා කියලා. ඒ ලාභ ලබන්න නැති හින්දාද අපි ප්‍රතිව්‍යුහගත කරන්නේ නවත්තන්න ඕන? නෑ, අපිට මීට වැඩිය කාර්යක්ෂම වෙන්න පුළුවන්. ලාභ ලැබීම නෙවෙයි ඛනිත්‍ය නිදිගත් සංස්ථාවේ තියෙන අරමුණ. කාර්යක්ෂම සේවයක් සපයන එක. ජනතාවට ඒ අවශ්‍යතාවය නිටු කිරීම. හැබැයි මම දන්නවා ප්‍රතිව්‍යුහගත කරණයත් එක්ක ඒක තව පුළුල් කරන්න පුළුවන් සේවාවන්. කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන්. අපි දැනගන්න ඕන අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න. දැන් පහුගිය දවසේ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමා අපි වගකීමක් බාර දුන්නා. ඒ තියෙන තෙල් ඉන්ධන බෙදා හරින බවුසර් ටික බවුසර් වලට GPS යන්ත්‍රයි කරන්න කියලා. ඇයි? පොතේ දාලා තියෙන්නේ ඉන්ධන ලීටරයකින් දුවන්න පුළුවන් කිලෝමීටර් එකහමාරයි. හැබැයි GPS එකයි කරාම කිලෝමීටර් 4.5ක් පහක් දුවනවා. මේ තියෙන හොරකම. මේ හොරකම නවත්තන්න යම් යම් දේවල් කරාම කියනවා අපි උද්ඝෝෂණය කරනවා. අපිට මේක කැමති නැහැ. අපි මේවට එකඟ නැහැ. මේ වගේ කටයුතු සිද්ධ වෙන්න දෙන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙමෙයි කරු මුලස්සනේ මන්ත්‍රීතුමියනි, මේ ලැබෙන සහතිකයත් එක්ක ලැබෙන අරමුදල් එක්ක ජාත්‍යන්තරයේ අනෙකුත් තියෙන අපේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනවල සහාය අපිට ලැබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය, JICA ආයතනය, AIIB ආයතනය, මෙවැනි ආයතන ගණනාවක් තියෙනවා. අපිට ඇවිල්ලා කිව්වා පහුගිය නොවැම්බර් මාසේ මමත් ඒ සාකච්ඡාවේ හිටියා. ඒකට අධිකාර ජනාධිපතිතුමා කිව්වේ මේක කණ්ඩායමක් හැටියට කරපු දෙයක් කියලා. ඒ සාකච්ඡාවේ අලිසබ්‍රි අමතුමා, අගමැතිතුමා, මමත්, ආයෝජන ප්‍රවර්ධන අපේ රාජ්‍යමතුමා, මුදල් රාජ්‍යමතුරු දෙපළ අපි හිටියා ඒකේ. ඉන්න උන් කිව්වේ මූලික එකඟතාවයන් ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම අපේ මිල සූත්‍ර ක්‍රියාත්මක කරන්න. ඒ මිල සූත්‍ර ක්‍රියාත්මක කරනකට අපේ වියදම ආවරණය වෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. ඒක ඛනිජ තෙල් වලටත් කරන්න, විදුලියටත් කරන්න. සමහරු මේක දේශපාලන වශයෙන් පාවිච්චි කළා. අර මහජන උපයෝගිතා කොමිසමේ ඉන්න සභාපතිරා වගේ කට්ටිය උත්සාහ කරා මේ මහ අපේ ජාත්‍යන්තර අරමුදලෙන් ලැබෙන දේ නොලැබෙන්න වැඩපිළිවෙලක් කරන්න. ඒක විවිධ දේශපාලන පක්ෂ හිටියා. සමහරු හිටියනේ මෙතන මේ ඉන්න මේ ඉස්සරහම් පෙළේ ඉන්න හිටපු විදුලි බල ඇමතිවරු ලියුම් ලිව්වා IMF එකට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලියුම් ලිව්වා. අපේ හිටිය උදේ කතා කරා මරික්ක මන්ත්‍රීතුමා. මරික්ක මන්ත්‍රීතුමා සති දෙකකට ඉස්සෙල්ල මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මාර්තු මාසෙ නෙමෙයි ඔක දෙසැම්බර් මාසෙත් එන්නේ නැහැ කියලා කිව්වා. එහෙම කිව්වා. ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. ලැබෙන්නේ නැහැ කියලා කියපු හේතු මොනවාද? ප්‍රධාන දේශපාලන වේදිකා දෙකේ මොකද්ද කිව්වේ? ප්‍රධාන දේශපාලන වේදිකා දෙකේ ජනතා විමුක්ති පෙරමුණෙත් ජාතික ජන බලවේගය කියලා කියන ජනතා විමුක්ති පෙරමුණනේ. ඒකේම ජනතා විමුක්ති පෙරමුණෙත් සමගි ජන බලවේගෙත් වේදිකා දෙකේම කිව්වා IMF අරමුදලෙන් ලැබෙන්නේ නැහැ ජනවරමක් නැති නායකෙක් ඉන්නේ. ඒක නිසා ලැබෙන්නේ නැහැ කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නේ නැති ආණ්ඩුවක් තියෙන්නේ ඒ නිසා ලැබෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබතුමාලට එහෙනම් පිළිගන්නේ නැන අනිත් පැත්තට ජාත්‍යන්තර අරමුදලේ මේක ලැබුණේ ජනවරමක් දින නායකෙක් ඉඳලා. ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන ආණ්ඩුවක් ඉඳලා. මම මේ කියන්නේ ඔබතුමාලම කියපු දේවල්. ඔබතුමාලා කිව්වා මේක ලැබෙන්නේ නැහැ. මේක සිම්බාබ්වේයක් බවට පත් වෙනවා. තවත් ලිබියාවක් බවට පත් වෙනවා. මේ අර්බුද වැඩි වෙනවා. අර්බුද වලට විසඳුම් දෙන්න තෝ ඔබතුමුන්වන්සලා කිව්වා. එදා දවසේ ඔබතුමුන්වන්සලා මේ වෙනුවෙන් ජාතික සභාව හදලා මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා අවස්ථා කීපකදී ජනාධිපතිතුමා කියපු ඉල්ලීමට ඇහුම්කන් දීලා ඔබතුමන්ලා ජනතාව කුලප්පු කරන්නේ නැතුව වෘත්තීය සමිති කුලප්පු කරන්නේ නැතුව මේ වැඩේට උදව් කරා නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය ලැබෙන්නේ ජනවාරි මාසේ. ඒක ප්‍රමාද කරේ විපක්ෂය. ඒක ප්‍රමාද කරේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්. ඒ නිසා අද අපි සතුටු වෙනවා ප්‍රමාදකින් හෝ අද අපිට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ලවස්ථාව ලැබුණාට පස්සේ අපිට තියෙනවා කරන්න ඕන කාරණා. දැන් බදු ක්‍රමයේ පිළිබඳව පාරට බහින්න. මේ බදු ගහන්නේ නැති කට්ටියත් පාරට බස්සනවා. දැන් මම දන්නේ රෝහල් කම්කරුවෙක්ට ලක්ෂයකට වැඩි ආදායමක් ලැබෙනවද කියලා බදු ගහන්න. රෝහල් කම්කරුව බස්සනවා වෛද්‍යවරයාගේ වැඩේට. මේ රටේ වෛද්‍යවරු බදු ගෙවන්න ඕනේ නැද්ද? වෘත්තිකයෝ බදු ගෙවන්න ඕනේ නැද්ද? දැන් දේශපාලන කණ්ඩායම් ඔබතුමියලගේ ඇතුළු වෘත්තීය සමිතියල නායකයෝ ඇවිල්ලා අපිට නඩු දැම්ම මානව හිමිකම් කොමිසමේ උසස් පෙළ විභාගයේ කාලේ විදුලිය දෙන්නේ නැහැ කියලා. කිව්වේ මොකද්ද? මේක තමයි තියෙන ප්‍රධානතම කඩයිම. මේ කඩයිම කරන්න මානසිකත්වයක් නැහැ. මේකෙන් වෙන්නේ තමන් ඉංජිනේරුවෙක් වෙනවද, වෛද්‍යවරයෙක් වෙනවද, නීතිඥයෙක් වෙනවද, මේ කියන විභාගයේ ප්‍රමාද මේ තියෙන නිසා තමන්ට ලැබෙන්න ඕන තැන ලැබෙන්නේ නැහැ කියලා. දැන් මොකද්ද කරන්නේ? දැන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගීමෙන් වැලක් වෙලා ඉන්නේදී මොකද වෙන්නේ? මානව හිමිකමක් කැඩෙන්නේම නැද්ද? තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? ඒ දරුවොන්ට තව කාලයක් රැඳිලා ඉන්නකට විශ්වවිද්‍යාලයට යන ප්‍රවේශ නැති වෙනවා කියන එක. විශ්වවිද්‍යාල ප්‍රවේශය මේ අවුරුද්ද නැති වුණොත් ඊළඟ අවුරුද්ද යනකට සාමාන්‍ය පෙළට ඉන්න එක්කෙනාට උසස් පෙළට යන්න බැරි වෙනවා කියන එක. උසස් පෙළ කරන්න බැරි වුණාම සාමාන්‍ය පෙළ කරන්න බැරි වුණාම ශිෂ්‍යත්වය කරන්න බැහැ වෙනවා කියන එක. මොකද්ද ඉල්ලන්නේ? මේ වෙලාවේ වැටුප් වර්ධක දුන්නොත් විතරයි අපි එන්නේ උත්තර පත්‍ර අගයන්. වැටුප් වර්ධක විතරක් නෙමෙයි. අපිට කැබිනට් මණ්ඩලයට එවලා තිබුණා ඒ කණ්ඩායමට විතරක් බදු සහනකුත් දෙන්න කියලා. තෝරාගත්ත කණ්ඩායම. මේ ඉන්න ආචාර්යවරු මහාචාර්යවරු කියන්නේ තමන් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන්
ගරිමාන්තුතුමා තව විනාඩි දෙකයි.
තමන් ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයෙන් තවත් පුද්ගලෙට ඒතනට එන්න ඉඩ නොදෙන කුහක මිනිස්සු ටිකක් තමයි අද උත්තර පත්‍ර ඇගීමෙන් ඈත් වෙලා ඉන්නේ. මේ දේශපාලන සංවිධාන මම නම් තීන්දුවක් ගත්තා ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි, මගේ තියෙන අමාත්‍යංශේ විදුලි බල මණ්ඩලයේ කණිත්තෙල් නිදහස් සංස්ථාවේ මේ මාරුවීම් මණ්ඩල වලට ස්ථාන මාරුවීම් මණ්ඩල වලට වෘත්තීය සමිති වලට නම් වාඩි වෙන්න දෙන්නේ නැහැ. වෘත්තීය සමිති තමයි තීන්දුව කරන්නේ මෙන්න මෙයා කොහෙටද යන්නේ. ඒ හින්දා තමයි වෘත්තීය සමිති ශක්තිමත් කරගන්නේ. ඇයි අපේ සමිතිය තමයි තෝරන්නේ මෙයා කොහෙටද ට්‍රාන්ස්ෆර් කරන්නේ. මෙයාට ලැබෙන ප්‍රොමෝෂන් එක මොකද්ද? ඒක නේද වෘත්තීය සමිතිය එන්නේ මාරු මණ්ඩලයට. මම කැමති ගුරු මාරු මණ්ඩලෙත් එහෙම අයින් කරපේකට. ඇයි කවුද ඉන්නේ? ජෝසප් ස්ටාලින්ලා කියන්නේ විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 30කට වැඩි කාලයක් අධ්‍යාපනය නොකරපු මිනිස්සු. මහින්ද ජයසිංහ ඇවිල්ලා කිව්වා ඔබතුමලගේ පක්ෂේ අපේක්ෂකයා 2006 ඉඳලා පස්සේ පාසලක උගන්වලා නැහැ කියලා. අවුරුදු 23ක් උගන්වලා නැහැ. පඩි ගන්නවා. දේශපාලනේ උගන්වනවා, කුහකත්වේ උගන්වනවා, වෛරය උගන්වනවා, ත්‍රස්තවාදී උගන්වනවා. ඔකද උගන්වන්නේ ගිහිල්ලා මේ වෘත්තීය සමිති නායකයෝ ටික. එසම මේව නවත්තන්න ඕන මේ රටේ. ඒ නිසා මම විදුලි බල මණ්ඩලෙත් කිව්වා අපි සාමූහික ගිවිසුම් වලින් අපි අයින් වෙනවා. කණිත්තෙල් නිදහස් සංස්ථාවත් අපි ඒක කිව්වා. ඇයි? වැඩට එන මිනිහටයි නැති මිනිහටයි වෘත්තීය සමිති කරන මිනිහටයි කාර්යක්ෂම කරන මිනිහටයි එක දවසක්වත් කරන්න නැතුව කඩාකප්පල් කරන මිනිහටයි හැම මිනිහටම අවුරුදු 3න් 3ට 125කින් පඩි වැඩි වෙන්න ඕනද හැම මිනිහටම අප්‍රේල් මාසයේ දෙසැම්බර් මාසයේ බෝනස් එකක් දෙන්න ඕනද ප්‍රසාද වීමනාව ලවන්ස් එකක් දෙන්න ඕනද නෑ අපි කිව්වා කාර්යක්ෂමතාවය පදනම් කරගත්ත වැටුප් වර්ධක අයින් කරනවා කියන එක නෙමෙයි හැබැයි වැටුප් වර්ධක වෙන්න ඕන කාර්යක්ෂමතාවය පදනම් කරගෙන උසස් වීම වෙන්න ඕන කාර්යක්ෂමතාවය පදනම් කරගෙන ප්‍රසාද දීමනාව ලැබෙන්න ඕන ආයතනින්න 24000ටම ලැබෙන්න ඕනේ නෑ ප්‍රසාද දීමනා
අවසන් කරන්න ගන්නවා මිතු
අප්‍රේල් මාසයේ දෙසැම්බර් මාසයේ ඒක වෙන්න ඕන කාර්යක්ෂමතාවයට එතකට තමයි ඒ නිලධාරින් තත්ත්වේ රෙන්නේ Tamanටත් යන්න ගමනක් කියනවා කියලා විදුලි බල මණ්ඩලයේ වැඩ කොහොමද කියන්නේ අවුරුදු 10ක සේවයකට මෙච්චරයි අවුරුදු 15 සේවයට මෙච්චරයි ඉතින් එයා කොච්චර කාර්යක්ෂම වැඩ කරත් වැඩක් නැහැ අවුරුදු 10 10 15 වෙනකන් ඉන්න ඕන වැඩක් වර්ධනය ගන්න එස මේවා වෙනස් වෙන්න ඕන මේවා තමයි ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික අරමුණ බවට පත් වෙන්නේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා අපි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕන මේ තුලින් අපි බලාපොරොත්තු වෙන අපේ අනාගතයේ ගොඩනැගීම සඳහා අපිට විශාල අවස්ථාවක් ලැබෙන තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා දේශපාලන වශයෙන් වේදිකාවල මොන මතය කිව්වත් ඔබට උන්වහන්සේ අවස්ථාවක් ලැබිලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ එකඟ වෙලා තියෙන ගිවිසුම පවත්වාගෙන යනවාද නැද්ද කියන වගකීම ගන්නවද නැද්ද කියන එක ඔබට උන්වහන්සේ දන්වන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා වගකීම ගන්නේ නැත්නම් ජනතාවගෙනුත් අපි ඉල්ලනවා මෙන්න වගකීම ගන්න නැති එනම් වෙන විකල්ප දෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නෙවෙයි නම් කැට හොල්ලලාද මුදල් ගේන්නේ ඒ කොහෙන්ද මුදල් ටික ගේන්නේ හංගපු මුදල් කොහෙන්ද ගේන්නේ ඒ නිසා ඒ පිළිබඳව මතක් කරමින් විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාට මේ වෙනේ නායකත්වය ලබා දීම වෙනුවන මුදල් අමාත්‍යංශයේ ඒ රාජ්‍ය අමාත්‍යවරු දෙපළ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයේ මහලේකම්තුමා මහ බැංකුවේ අධිපතිතුමා අතුලේ සියලු නිලධාරීන්ට විදේශ කටයුතු අමාත්‍යතුමාට ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලේකම්තුමා අතුළු ඒ සියලු දෙනාටත් කැබිනට් මණ්ඩලයටත් රාජ්‍ය අමාත්‍යවරුන්ටත් විශේෂයෙන්ම මේ කටයුත්තදී සහය දීපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ටත් අපේ ස්තුතිය පළ කරමින් මේ ක්‍රියාවලිය කඩිනමින් කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්ය සියලු දෙනාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා
බොහොම ස්තුතියි